ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ ඔබ වෙනුවෙන් ගෙන එන්නේ විශේෂයෙන් පහ ශ්‍රේණියේ දරුවන් උදෙසා පාඩමක්. ඉතින් දැන් මේ වන විට රජරට ගුරු ගෙදර පාඩම් මොන විදිහටද සැලසුම් වෙලා තියෙන්නේ, මොන විදිහටද ප්‍රචාරය වෙන්නේ කියන කාරණාව අපේ දරුවෝ දන්නවා. අද අපි පහ ශ්‍රේණියේ දරුවන්ට විෂය කරුණු සාකච්ඡා කරන්න ආරාධනා කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පිළිතුරු පත්‍ර පරීක්ෂක ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී අනුරාධපුර මහනිලුබෑව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මහතා.
අයිබුවන්, වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දූපතුන් සියලුම දෙනාට. 2021 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන රජරට දූපුතුන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ දසත විසිරි පැතිරි සිටින ආදරණීය දූපුතුන් සියලු දෙනාටම අදත් ඔන්න අපි ගුවනින් ඔබ සමීපයටම එනවා. FM 107.3 රජරට ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ මේ රජරට ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩම. දිනෙන් දින අපට ඔබේ යහපත් ප්‍රතිචාර ගලාගෙන එනවා රජරට ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමට. ස්තුතියේ හැමෝටම. අපි මේ ගන්න උත්සාහය වචනයකින් හෝ අගය කිරීම සම්බන්ධයෙන් අපේ හිත තුලත් පුංචි නියතමානී ආඩම්බරයක් තියෙනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශය තමයි ඔන්න අදත් මේ පාඩම ඔයාලගේ දෙසවන් සමීපයේටම රැගෙන එන්නට සූදානම් කරලා තියෙනවා. හිටියා වගේම තව ටික දවසක් ඔයා පරිස්සමෙන් ඉන්න වෙයි. ඊට පස්සේ අපිට පරිසරයේ සුන්දරත්වය අත්විඳිමින් මේ පරිසරයට නිදහසේ ගිහිල්ලා ඒ පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. අදත් අපි සූදානම් ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු ටිකක් සාකච්ඡා කරන්න. එහෙමනම් මේ දවස්වල ඔයාලටත් වැඩ රාජකාරි බහුලයි. ඔන්ලයින් පන්ති, ඉස්කෝලේ වැඩ, ටීචර්ගේ වැඩ, වැඩ ගොඩයි. හැබැයි ඉතින් වෙන වැඩ නෑනේ නේද? ඒ හින්දා වැඩ ටික කරන්න වෙයි. වැඩියෙන් වැඩ කරන තරමට තමයි ඔයාට වැඩියෙන්ම වැඩ පුළුවන් වෙන්නේ. තියුණු ආයුධයක්, ඒ ආයුධයේ මුවහත හොඳටම තියුණු වෙන්නේ මේ ආයුධය නැවත නැවත මුවහත් කරනකොට. එහෙමනම් ඔන්න ඔයාගේ දැනුම මුවහත් වෙන්නේ නැවත නැවත මතක් කරනකොට. ඒකනේ පාඩම් කරන්න කියන්නේ. ඔයාට පොත්පත් ටිකක් හම්බ වෙලා තියෙනවා, රජයෙන් නොමිලේ ඔයාගේ අතට දීලා තියෙනවා පොත් ටිකක්. ඒ පොත් ටික පාඩම් කරන්න ඕනේ. ඔය පොත් වලින් තමයි වාර විභාගවලට, ඉදිරියට තියෙන විභාගවලට ඔයාගෙන් කරුණු කාරණා අහන්නේ. ඔය පොත් ටික නිකන් ගෙදර මේසෙ උඩ තියාගන්නේ නැතුව ඔයාගේ විෂය නිර්දේශයට අදාළ දේවල් තමයි ඔය පොත් ගොන්න තුල තියෙන්නේ. 3-4 පොත්වල තියෙන කවි ටික එහෙමත් පාඩම් කරගන්න වෙයි. එහෙමනම් අපි යනවා ගණිත ගැටලුවක් ගැන කතා කරන්න. ගණිතය ටිකක් කතා කරලා අපි ඊළඟ කොටසට යමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට මේ වගේ ඒවා එන්නත් පුළුවන්. සමහරට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ දේවල් තියෙන්නත් පුළුවන්. එහෙමනම් ලියාගන්න ආදරණීය දුවේ පුතේ, සරලම තැනකින් අපි වැඩේ පටන් ගමු. ඔයාල දන්නවා හැමදාම අපි සරල තැනින් සංකීර්ණ තැනට තමයි යන්නේ. ඒ කියන්නේ දන්න දෙයින් නොදන්න දෙයට. ඉස්සෙල්ලම දන්න දේ හරියට තහවුරු කරගෙන ඉන්න එපැයි නේද? ඔන්න පළවෙනි ගාන ලියාගන්න. සත්ව ගොවිපලක ගවයින් 84ක්ද එළුවන් 36ක්ද? සත්ව ගොවිපලක ගවයින් 84ක්ද එළුවන් 36ක්ද? කුකුලන් 102ක්ද සිටි? ඔන්න මම අපහු කියනවා. සත්ව ගොවිපලක ගවයින් 84ක්ද එළුවන් 36ක්ද කුකුලන් 102ක්ද සිටි? ඔවුන් සියලු දෙනාගේ පාද ගණන කීයද කියලා අහනවා. හරි සරලයි වගේ දැනෙන්නේ නැති. මෙතනදී ගණිත කර්ම කීපයක් ඔයාට භාවිත කරන්න වෙයි. ඔයා දන්නව 3 වසරේ ඉඳලා ඉගෙන ගන්න මේ මූලික ගණිත සංකල්ප තියෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, මේ වගේ මූලික ගණිත සංකල්ප. ඒ තුලින් අපට ගොඩාක් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මං ආපහු ගාන මතක් කළොත්, සත්ව ගොවිපලක ගවයින් 84ක්ද එළුවන් 36ක්ද කුකුලන් 102ක්ද සිටි? ඔවුන් සියලු දෙනාගේ පාද ගණන කීයද? හදන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. අපි බලමු එක එක සත්වයාගේ පාද ගණන සතුන් ගණනින් ගුණ කරලා ඊට පස්සේ ලැබෙන පිළිතුරු එකතු කරන්න. ගවයින් ගණන 84ක් නිසා එක ගවයෙකුට පාද 4ක් නිසා 84 4ෙන් ගුණ කරමු මුලින්ම. 4 වරක් 4 16 6 ඉතුරු වෙනව එකක්. 4 වරක් 8 32 1 33. එතකොට එනවා 336 කියලා උත්තරයක්. ඊට පස්සේ එළුවන් 36ක් ඉන්න නිසා එළුවෙකුටත් පාද 4යි. 36 4ෙන් ගුණ කරද්දි 4 වරක් 6 24ෙන් 4යි ඉතුරු වෙනව දෙකක්. 4 වරක් 3 12යි 2යි 14යි. පිළිතුර හැටියට එනවා 144ක්. කුකුලන් 102ක් ඉන්නවා. 102ත් ගුණ කරනවා කුකුලෙකුට පාද දෙකක් නිසා 102 දෙකෙන් ගුණ කරාම දෙවරක් 2 4යි දෙවරක් .. දෙවරක් 1 2යි 204ක් එනවා. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළාම උත්තරය .. එක්වරක් බිඳුවත් .. අටවරක් බිඳුවත් .. හත්වරක් බිඳුවත් .. 50වරක් බිඳුවත් .. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළාම .. ඕනෑම සංඛ්‍යාවකට බිඳුවක් එකතු කළාම ඒ සංඛ්‍යාවේ වටිනාකම ඒ විදිහටම තියෙනවා. 7ට බිඳුවක් එකතු කළාම 7යි. 8ට බිඳුවක් එකතු කළාම 8යි. 3ට බිඳුවක් එකතු කළාම 3යි. ඒ වගේම ඕනෑම සංඛ්‍යාවකින් බිඳුවක් අඩු කළත් ඒ සංඛ්‍යාවම තියෙනවා. 5ෙන් බිඳුවක් අඩු කළාම 5යි. 6ෙන් බිඳුවක් අඩු කළාම 6යි. 10ෙන් බිඳුවක් අඩු කළාම 10යි. ඒ විදිහට. ඕනෑම සංඛ්‍යාවක් එතකොට බිඳුවෙන් ගුණ කරද්දි අගය බිඳුවයි. දැන් අපට ලැබුණා ගවයින්ගේ පාද 336ක් තියෙනවා. එළුවන්ගේ පාද ගණන 144යි. කුකුලන්ගේ පාද 204ක් ලැබුණා. එහෙමනම් ඔක්කොගෙම පාද ගණන හොයන්න 336යි 144යි 204යි එකතු කරන්න ඕනේ. බලමුකෝ එකතු කරලා දකුණු පැත්තේ ඉඳලා නැත්නම් එක ස්ථානයේ ඉඳලා මගෙත් එක්කම මේ වැඩේ කරනවා ඇති කියලා හිතන ඔයාලත් 6යි 4යි 10යි 10යි 4යි 14ෙන් 4යි ඉතුරු වෙනව එකක් 4යි 3යි 7යි 1යි 8යි 3යි 1යි 4යි 2යි 6යි එනම පිළිතුර හැටියට අපට 684ක් අපට දැන් ඕක තව චූට්ටක් සරල කරගන්න පුළුවන් එක තැනක් තියෙනවා කොතනද දැන් සත්ව ගොවිපලක ගවයන් ඉන්නවනේ 84ක් එළුවන් ඉන්නවනේ 36ක් එළුවෙකුටත් පාද 4යි ගවයෙකුටත් පාද 4යි එහෙමනම් මේ සත්තු වර්ග දෙකම එකට එකතු කරාම 84ට 36ක් එකතු කරලා බලන්න 4යි 6යි 10ෙන් බිඳුවයි ඉතුරු වෙන එකක් 8යි 3යි 11යි 1යි 12යි එහෙමනම් ගවයන් සහ එළුවන් 120ක් ඉන්නවා එක ගවයෙකුට හෝ එළුවෙකුට පාද 4 ගානේ තියෙන නිසා 4ෙන් ගුණ කරනවා එතකොට 120 4ෙන් ගුණ කරාම 4 වරක් .. 4 වරක් 2 8යි 4 වරක් 1 4යි 480ක් එනවා. කුකුලෙකුට පාද 2යි කුකුලන් ගණන 102යි 102 දෙකෙන් ගුණ කරාම 204යි 480ට 204ක් නැවත එකතු කළත් අර අපිට ආව 684 කියන උත්තරය ඒ විදිහට එනවා. සමහර ගණන්වලදී සමහර තැන්වලදී ඔයාට චුට්ටක් කල්පනා කරලා බලන්න වෙනවා පහසු ක්‍රමයක් ගැන. චුට්ටක් පහසු ක්‍රමයක් ගැන උදාහරණයක් හැටියට මම කියනවා 49ට 51ක් එකතු කරාම කීයද? වට එකවරම ඒක හිතට ආවේ නැති වුණාට අපි දන්නවා 49 කියලා කියන්නේ 50ට වඩා එකක් අඩු සංඛ්‍යාව, 51 කියන්නේ 50ට වඩා එකක් වැඩි සංඛ්‍යාව. අර වැඩි සංඛ්‍යාව අඩු සංඛ්‍යාවට දැම්මහම එතකොට එන්නේ 50යි 50යි කීයද කියලා අහන්නේ. උත්තරේ 100යි. 49ට 51ක් එකතු කරාම 100යි. ඕකම අපිට අහන්න පුළුවන් 48ට 52ක් එකතු කරාම කීයද කියලා. ඒත් අර 52ේ 2 48 පැත්තට දුන්නාම වැඩි 2 52ේ වැඩි 2 ඔන්න 48ට එකතු කරාම ඒත් 50යි 50යි 100යි. ඒකම අහන්නත් පුළුවන් නේ 47ට 53ක් එකතු කරාම කීයද කියලා. ඒත් 100යි. 44ට 56ක් එකතු කරාම 44ට 56ක් එකතු කරාම ඔන්න ඒත් 100යි. 44 කියන්නේ 50ට වඩා 6ක් අඩුයි. එවනම් 56 කියන්නේ 50ට වඩා 6ක් වැඩි. අඩු 6 වැඩි 6 වැඩි පැත්තෙන් අඩු පැත්තට දුන්නහම 50යි 50යි 100යි. ඔය වගේ ටිකක් හිතන්න වෙනවා. සමහර විට ඔය බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නවලදී ඔය වගේ කාලය එකතු ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවලදී ඔයා කල්පනා කරලා කාලය ඉතුරු කරගත්තේ නැත්නම් ඔයාට තියෙන කාලය අඩු වෙන්න පුළුවන්. අපි හිතමු 19.5ක් කීයද කියලා අහනවා. 20.5ක් 100 නිසා 19 කියන්නේ 20ට වඩා එකක් අඩු හින්දා 20.5ක් 100 නම් 19.5ක් කියන්නේ 19.5ක් නිසා ඒ 105ක් අඩු කරන්නනේ. එතකොට 95 කියලා උත්තරයක් එනවා. 95 කියලා උත්තරයක් එනවා. ඒ වගේම 98ට 102ක් එකතු කරාම කීයද? 102 වැඩි 2 98 පැත්තට දුන්නාම දෙපැත්තම 100 සමාන වෙනවා. එතකොට 200යි. ඒ වගේම 275ට 425ක් එකතු කරාම කීයද? 275 300ට වඩා 25ක් අඩුයි. 425 400ට වඩා 25ක් වැඩි. ඒ 20 වැඩි 25 මේ පැත්තට දුන්නාම වම් පැත්තේ තියෙනවා 300ක්, එහා පැත්තේ තියෙනවා 400ක්. එතකොට ආගේ 700යි. ඒ විදිහට සමහර වෙලාවල් වල මනෝමයෙන් ගැටලු ගණන් එකතු කරලා ඔයාට හදන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් අම්මා නම් ඒකට වැඩි කැමති නෑ. හේතුව ඔයා හිතෙන් හදනකොට වරදිනවා කියලා. වරදින එකත් අපිට තර්කානුකූලව හදාගන්න පුළුවන් නම් ස්ථිර වශයෙන්ම ලොකු ගැටලුවක් නෑ කියලා මට හිතෙන්නේ. කොහොම වුණත් ඔයා ඒ වගේ වෙලාවල් වලදී කාලය ඉතුරු කරගන්න යම් යම් උපක්‍රම ඔයාට ආවේනික උපක්‍රම භාවිත කරන්න. ඒකේ වරදක් නෑ. මොකද ශිෂ්‍යත් විභාගය කියන්නේ තරඟ විභාගයක් නිසා. එහෙමනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න දෙවනි ගාන හදන්න යන්නේ. කාසි පිර වූ කැටයක රුපියල් 10 කාසි 42ක්ද, රුපියල් 5 කාසි 63ක්ද, රුපියල් 2 කාසි 92ක්ද, රුපියල් 1 කාසි 27ක්ද තිබුණි. එහි තිබූ කාසි සියල්ලේ වටිනාකම කීයද? දැන් නම් රුපියල් 1 කාසි 2 කාසි දකින්නත් අමාරුයි. තව ටික කාලයක් යනකොට 5 කාසිත් නැති වෙයි. දැන් අලුතෙන් 20 කාසියකුත් තියෙන නිසා පහළ අගයන් වල තියෙන කාසි නැති වෙලා යනවා. එතකොට ඒ වගේ ගන්න පුළුවන් බඩු නැති වෙනවා. රුපියලකට 2කට දැන් ගන්න බඩු නැහෙනේ. එතකොට ඒ හින්දා තමයි අඩුතරමින් ටොෆියක් රුපියල් 2ක් විතර වෙන. රුපියල් 3ක්, සමහර ටොෆි රුපියල් 5යි. එතකොට ඒ වගේ කාසිවල වටිනාකම අඩු කාසි තියලා තේරුමක් නැහැ. එතකොට වැඩි කාසි අපේ ගනුදෙනු සඳහා එකතු වෙනවා. මම අපහු ගාන කියනවා. කාසි පිර වූ කැටයක රුපියල් 10 කාසි 42ක්ද, රුපියල් 5 කාසි 63ක්ද, රුපියල් 2 කාසි 92ක්ද, රුපියල් 1 කාසි 27ක්ද තිබුණි. එහි තිබූ කාසි සියල්ලේ වටිනාකම කීයද? එමනම් අපි දන්නවා රුපියල් 10 කාසි තිබුණා 42ක්. 42 10ෙන් ගුණ කරාම ලේසියිනේ, අගට බිංදුවක් දානවා 420යි. රුපියල් 5 කාසි තිබුණා 63ක්. 63 5ෙන් ගුණ කරාම ඒකත් ලේසියි. 5වරක් 3 15න් 5 ඉතුරු වෙනවා එකක්. 5වරක් 6 30යි, එකයි 31යි. ඊට පස්සේ කියන රුපියල් 2 කාසි 92ක් තිබුණලු. 92 2ෙන් ගුණ කරාම දෙවරක් 2 4යි, දෙවරක් 9 18යි, 184යි. රුපියල් 1 කාසි 27ක් නිසා එතෙන්ට අපි එකතු කරන්නේ රුපියල් 27ක්. එහෙමනම් 420යි, 315යි, 184යි, 27යි එකතු කරනවා. අපි බලමුක එක ස්ථානෙන් එකතු කරන්න පටන් අරගෙන ඉහළ ඉඳලා පහළට 5යි 4යි 9යි, 9යි 7යි 16යි 6යි ඉතුරු වෙනවා එකක්. 1ට 2 එකතු කරාම 3යි, 3යි 1යි 4යි, 4යි 8යි 12යි, 12යි 2යි 14ෙන් 4යි ඉතුරු වෙනවා එකක්. 1යි 4යි 5යි, 5යි 3යි 8යි, 8යි 1යි 9යි එනව රුපියල් 946ක්. සමහර විට මටත් කලින් ඔයා ගාන හදන්න ඇති. ශිෂ්‍යත් විභාගයේ ලම් වෙනකොට පහේ ඉන්න පුංචි හපන්නු ටික ගුරුවරුන්ටත් වඩා දක්ෂ වෙනවා. ඔයා තව ටික කාලයක් යනකොට ගුරුවරුන්ටත් වඩා දැනුමෙන් සම්පූර්ණ වෙනවා. ගුරුවරු උගන්වන්නේ පුතේ, ගුරුවරු පසුපස එන්න නෙවෙයි. ගුරුවරු පහු කරලා යන්න. එහෙමනම් ඔයා ගුරුවරු අනුගමනය කරන්න ඕනේ. ගුරුවරයා පසුපස්සේ එන්න ඕනේ නෑ ඔයා. ඔයා ගුරුවරයා පහු කරලා යන්න. ඒක තමයි සාමාන්‍යයෙන් සමාජයේ අපි දන්නවා. හැම වෘත්තිකයෙක්ම වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් හෝ වෙනත් විද්වතෙක් මේ සමාජයට බිහි කරන්නේ ගුරුවරයා. ගුරුවරයා පහු කරගෙන තමයි අර රොකට් එකෙන් හඳ මත පාතබන මේ විද්‍යාඥයත් යන්නේ. එයාටත් හිටියා ගුරුවරයෙක්. එහෙමනම් ගුරුවරයා පහු කරලා යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරයා සතුටු වෙන්නේ එතකොට. ඔයා සමාජයට වැඩදායි හොඳ පුද්ගලයෙක් වුණාම තමයි ගුරුවරු සතුටු වෙන්නේ. ගුරුවරයෙකුගෙන් ඉගෙනගත්ත දරුවෙක් ඒ ගුරුවරයා බලාපොරොත්තු වෙච්ච තැනට ගියේ නැත්තම් ඒ ගුරුවරයා දහස් වතාවක් හිතෙන් දුක් විඳිනවා. ඔයාගේ අම්මා වගේම ඔයාගේ තාත්තා වගේම. මොකද ගුරුවරයාටත් තියෙනවා මේ සමාජය යහපත් අතට හරවන්න ලොකු වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි පුතේ රජරට ගුරුගෙදර පාඩමින් ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා මේ මැදිරියට ආවට පස්සේ ඔයාට විෂය කරුණු වගේම ජීවිතයේ දිනන මඟ, ජීවිතයේ යහපුරුදු ගැන කියලා දෙන්නේ. ඔයා මොන දක්ෂෙක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ ආදරණීය අම්මට තාත්තට හරියට සලකන්නේ නැත්තම්. එකට එක කියන මුරණ්ඩු ගති ඇති එහෙම අය හොඳ නැහැ. නරක ගති ගුණ තියෙනවා නම් ඒව හදා ගන්න ඕනේ. මතක ඇති හතර ශ්‍රේණියේ පාඩමක් තියෙනවා පෙන්සලක් වගේ හොඳ මිනිහෙක් වෙන්න කියලා. ඒකේ එක තැනකදී කියනවා අපේ අතින් වැරදි සිද්ධ වෙනවා ඒව හදා ගන්න ඕනේ. හරියට පෙන්සලෙන් ලියනකොට මකන්න පුළුවන් වගේ. පෙන්සලෙන් ලියලා වැරදිච්ච දේවල් මකනවා. අපි පෙන්සල අතට ගත්තාම අපේ අතින් ලියවෙන්නේ නිවැරදි දේවල්ම නෙවෙයි. වැරදි දේවල් ලියවෙන්න පුළුවන්. එතකොට අපි ඒව මකනවා අපහු පේන්නේ නැති වෙන්න. ඒ වගේම ජීවිතේ පුතේ අපි වැඩ කරනකොට අපි ජීවත් වෙනකොට අපිට වැරදි සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වැරදි වුණොත් අපි ඒව හදා ගන්න ඕනේ ආයේ වැරදින්නේ නැති වෙන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගුරුවරු හැටියට. එහෙමනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය ලියා ගන්න සූදානමින් ඇත්තේ. තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතුව 123කි. ටිකක් අමතුයි වගේද ලියා ගන්න. සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතුව 123කි. එක ගවයෙකුට තිබුණේ පාද තුනක් පමණි. එහි සිටි ගවයන් ගණන කීයද? මං ආපහු ගාන කියන්නම්. සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතුව 123කි. එක ගවයෙකුට තිබුණේ පාද තුනක් පමණි. එහි සිටි ගවයන් ගණන කීයද? ඉක්මනට ඔයාලා කියා ඔයාලා ගාන හදන්න. මම ගිය සතියේ පාඩමට නිවැරදි පිළිතුරු එවලා තිබුණු ආදරණීය දූපතුන් කීප දෙනෙකුගේ නම් මතක් කරනවා. සෙනුති දිවුල්වැව අනුරාධපුර සනපාලි බාලිකා ජාතික පාසලේ නිවැරදි පිළිතුර එවලා තිබුණා. මම ප්‍රශ්න දෙකක් අහලා තිබුණා. එකක් සඳෙන්ගෙන පස්සාම්පල පරීක්ෂා කරන්න සහභාගී වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා කවුද කියලා. උත්තරය ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මැතිතුමා අපිට ආඩම්බරයක්. සෙනුති දිවුල්වැව නිවැරදි පිළිතුරු එවලා තිබුණ අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලේ නවීත් මිත්‍රා. අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලේමයි. ඒ වගේම දෙවුනි සර්ණපාලි ජාතික සර්ණපාලි බාලිකා ජාතික පාසලේ, සකුණි විමංසා ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ, අසෙන් සුලක්ෂණ කැබිදිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ, අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණියේ දහම්සාලෝසදි හැමදාම වගේ නිවැරදි පිළිතුරු එවනවා. සෙනුදි සෙහන්සා යුදගනාව ප්‍රාථමික විද්‍යාලයේ පොළොන්නරුව, අදීසා ඉන්දුසරණි අනුරාධපුර ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ, නෙත්මි සංසලා පොළොන්නරුව දිඹුලාගල නුවරගල මහවිද්‍යාලයේ, ඕසද ගිම්හාන් පොළොන්නරුව නිකවැව ගාමිණී විද්‍යාලයේ, මිහිඳි ජයරත්න හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණි, යසිත් අනුරාධපුර තඹුත්තේගම හුරිගස්සව විද්‍යාලයේ, මෙතිර අනුරාධපුර පූණෑව ශ්‍රී රාහුල විද්‍යාලයේ, තිසඳ දෙනුවන් ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ, ගිහාන් මිහිරංග අනුරාධපුර මැදවැව විදුහල. දැන් මේ අය තමයි නිවැරදි පිළිතුරු එව්වේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි එව්වේ නැද්ද කියලා. නේ? ඉතින් හැමෝගෙම නම් කියන්න මට ඒකට සුදුසු වෙලාවක් ඕනේ වෙනවා. එහෙමනම් අපි බලමු මේ ගානට යන්න. මම කිව්වේ සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතුව 123කි. එක ගවයෙකුට තිබුණේ පාද තුනක් පමණි. එහි සිටි ගවයන් ගණන කීයද? ආදරණීය දුවේ පුතේ, ඔයාට මතකද ශිෂ්‍යත් විභාගේ විභව්‍යතාවල තියෙනවා තර්කණය කියලා එකක්. තර්කන හැකියාව. එතකොට මේ තර්කනේදී ඔයාට මේක මේ පළවෙනි පේපර එකක එන්න පුළුවන් ගැටලුවක් තර්කනේ භාවිත කරන්න ඕනේ. දැන් සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතුව 123යි කියනකොට අපි දන්නවා 123 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ගවයෙකුට තියෙන පාද 4යි. එතකොට පාද 4ක් තියෙන ගවයෙකුගේ. මේ ගවයෝ ඔක්කොගෙම එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න බෑ, ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඊට පහලින් කියනවා එක ගවයෙකුට තිබුණේ පාද තුනක් පමණි කියලා. එතකොට ඔයාලා ගොඩක් අය කරන්නේ පුතේ, මේ 123 කියන සංඛ්‍යාව එක ගවයෙකුට පාද තුනයි නම් පාද තුනෙන් බෙදනවා. එතකොට උත්තරේ එනවා 41ක් හැටියට. හැබැයි මේ උත්තරය වැරදි. ඒකට හේතුව තමයි පුතේ, මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ අපිට දීලා තියෙනවා සත්ව ගොවිපලක සිටි ගවයන් සියලු දෙනාගේ පාදවල එකතු 123යි කියලා. එක ගවයෙකුට තිබුණේ පාද තුනකි කියලා තිබුණට මතක තියාගන්න අපිට පෙර දැනුම භාවිත කරන්න වෙනවා. අපි දන්නවා එක ගවයෙකුට තියෙන්න ඇත්තේ පාද තුනයි. හැබැයි ඉතුරු ගවයොන්ට තිබුණේ පාද තුනක් නෙවෙයි, පාද හතරක්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මේ පාද එකතුව තියෙනවනේ 123ක්. එයින් එක ගවයෙකුට තමයි පාද තුනක් තිබිලා තියෙන්නේ. හදිස්සියේ මේ ගවයෙකුට එහෙම මොනවහරි වෙච්ච හානියක් නිසා, මොනවහරි ගැටලුවක් නිසා පාදයක් අහිමි වෙලා තියෙන්න පුළුවන්. පුංචි කාලේ බල්ලෙක් කාලා හරි, එහෙම නැත්තම් වලකට වැටිලා හරි, නැත්තම් උත්පත්තියේදී කකුලක් නැතුව හරි, එක ගවයෙකුට තිබුණේ පාද තුනක් පමණි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මේ පාද ගණනින් ඒ පාද තුනක් තිබුණු එක ගවයා අපි අයින් කරලා ඉමු ඉස්සලම. 123න් තුනක් අඩු කරාම එනවා 120ක්. ඔන්න පාද තුනේ ගවයා මුලින්ම අපි අයින් කරා. පාද තුනේ ගවයා මුලින්ම අයින් කරා. දැන් එනවා පාද 120ක්. අපි දන්නව සාමාන්‍යයෙන් ගවයෙකුට පාද 4යි, 120 4ෙන් බෙදුවාම එනවා 12ට 4 ඒවා 3යි, 4 වරක් 3 12යි, ඉතුරු බිංදුවයි, බිංදුවට බිංදුවයි, ඉතුරු බිංදුවයි, උත්තරේ 30යි. උත්තරේ 30යි. හැබැයි උත්තරේ 30 නෙවෙයි. ඇයි? අපි පාද තුනේ ගවයෙකුත් ඉන්නවනේ. එයත් ඒකට එකතු කරන්න ඕනේ. මොකද එයත් ගවයෙක් බව දන්නවා. එහෙමනම් 30ට එකක් එකතු කරාම 31යි. එහෙමනම් මේ සත්ව ගොවිපලේ ඉඳලා තියෙනවා ගවයෝ 31ක්. ගවයෝ 31ක් ඉඳලා තියෙනවා. තේරුම් ගන්න ඕනේ පුතේ, සමහර තැන්වල අපට මේ තර්කණය සහ පෙරදැනුම භාවිත කරන්න වෙනවා. එතකොට අපට නිවැරදි උත්තරයකට යන්න පුළුවන් වෙනවා. ගණන් කීපයක්ම හදපු හින්දා යමුද ලස්සන සින්දුවක් අහන්න. හරි, එහෙමනම් ලස්සන සින්දුවක් ඔන්න දෙනවා. ඊට පස්සේ අපි ගීතමය විරාමයෙන් පස්සේ නැවත අපි ගණන් තව දුරටත් කතා කරනවා.
ගල් තුලින් සිත්තම් මුනාද පෙත් සිහිල් කරුණාගුනේ
හොඳයිමන ඔන්න ලස්සන ගීතයක් රසවින්ද අපි යනවා ඊළඟ ගානට. චුට්ටක් කල්පනා කරලා හදන්න වෙයි. අපි කිව්වනේ දන්න දෙයින් නොදන්න දෙයට යන්න කියලා. ඔන්න ඊළඟ ගාන ලියා ගන්න. සත්ව ගොවිපලක එළුවන් හා තාරාවන් පමණක් සිටි. සත්ව ගොවිපලක එළුවන් සහ තාරාවන් පමණක් සිටි. එහි සිටි මුළු සතුන් ගණන 62කි. එහි සිටි මුළු සතුන් ගණන 62කි. සතුන් සියලුම දෙනාට තිබූ පාද ගණන 178කි. සතුන් සියලු දෙනාටම තිබූ පාද ගණන 178කි. එහි සිටි එළුවන් ගණන කීයද? තාරාවන් ගණන කීයද? මං ආපහු ගාන කියන්නම්. සත්ව ගොවිපලක එළුවන් සහ තාරාවන් පමණක් සිටි. සත්ව ගොවිපලක එළුවන් සහ තාරාවන් පමණක් සිටි. එහි සිටි මුළු සතුන් ගණන 62කි. සතුන් සියලුම දෙනාට තිබූ පාද ගණන 178කි. එහි සිටි එළුවන් ගණන කීයද? තාරාවන් ගණන කීයද? දැන් මෙතනදී අපට දීලා නැහැ එළුව කීයක් ඉන්නවද, තාරාව කීයක් ඉන්නවද කියලා. සත්තු ගණන දීලා තියෙනවා, සතුන් ඔක්කොම ඉන්නවා 62ක්, පාද ගණන දීලා තියෙනවා 178ක්. පාද 178යි, සතුන් 62යි. හැබැයි අපි දන්නවා, අපි තර්ක කරාම, පෙරදැනුමත් භාවිත කරාම අපි දන්නවා තාරාවෙකුට තියෙන්න පුළුවන් පාද 2යි, එළුවෙකුට තියෙන්න පුළුවන් පාද 4යි. එහෙමනම් මේ කියන සතුන් 62ම 62දෙනම තාරාවෝ වුණොත් එක තාරාවෙකුට පාද දෙක ගානේ 62ම තාරාව වුණොත් පාද තියෙන්න පුළුවන් උපරිම දෙවරක් දෙක 4යි, දෙවරක් 6 12යි 124යි. මේ සත්ව ගෝපලේ සිටින සියලු සතුන් තාරාවන් යයි සිතමු. 62ම තාරාව වුණොත් පාද දෙක ගානේ පාද තියෙන්න පුළුවන් 124ක්. එහෙමනම් අපට දීලා තියෙනවා පාද ගණන 124ක් නෙවෙයි පුතේ, 178ක් කියලා ගානේ දීලා තියෙනවා. එහෙමනම් 178ෙන් අඩු කරනවා අපි 124ක්. එතකොට එනවා 8න් 4ක් අඩු කරාම 4යි, 7න් 2ක් අඩු කරාම 5යි. එතකොට ඉතුරු වෙනවා 54ක්. 54ක් ඉතුරු වෙනවා. අපි 54 කියන සංඛ්‍යාව බෙදනවා දෙකෙන්. ඇයි අපි දෙකෙන් බෙදන්නේ? දෙකෙන් බෙදන්නේ එළුවෙකුට පාද 4යි, තාරාවෙකුට පාද දෙකයි. පාද අතර වෙනස දෙකක් නිසා අපි මේ එන උත්තරය බෙදනවා දෙකෙන්. 54 දෙකෙන් බෙදුවාම එනවා 27ක්. 54 දෙකෙන් බෙදුවාම එනවා 27ක්. එහෙමනම් පුතේ සියලු සතුන් තාරාවන් කියලා හිතුවොත් ලැබෙන පිළිතුර එළුවන්. එහෙමනම් එළුවන් ගණන ඔන්න ඇවිල්ලා තියෙනවා අපට එළුවන් 27යි කියලා. එළුවන් 27යි කියලා. ගානේ දීලා තියෙනවා සියලු සතුන් ගණන, සියලු සතුන් ගණන 62යි. එහෙනම් 62න් 27ක් එළුවනම් ඉතුරු අය තමයි තාරාවෝ. 62න් 27ක් අඩු කරලා බලමුකෝ. දෙකෙන් 7ක් අඩු කරන්න බැරි හින්දා එහා පැත්තෙන් ගන්න ඕනේ. එතකොට 12න් 7ක් අඩු කරාම 5යි, ඉතුරු වෙන්නේ 5යි. 5න් 2ක් අඩු කරාම 3යි. එහෙමනම් තාරාවෝ ඉන්නවා 35ක්. තාරාවෝ ඉන්නවා 35ක්. මම හිතනවා සමහර අයට තේරුණා සමහර අයට තේරුනේ නැහැ කියලා. මම සරල ක්‍රමයක් කියලා දුන්නේ නමුත් මේක ටිකක් සංකීර්ණ ගැටලුවක්. මම කිව්වනේ සරල දෙයින් සංකීර්ණ දෙයට අපිට යන්න වෙන්නේ කියලා. ඔන්න මම ආපහු ගාන කියන්නම්. සත්ව ගොවිපලක එළුවන් සහ තාරාවන් පමණක් සිටි. එහි සිටි මුළු සතුන් ගණන 62කි. සතුන් සියලුම දෙනාට තිබූ පාද ගණන 178කි. එහි සිටි එළුවන් ගණන කීයද? තාරාවන් ගණන කීයද? මම කිව්වා මේ වගේ ගානකදී මුලින්ම හිතන්න පාද අඩුවෙන් තියෙන තාරාවන්ට පාද 2යි එළුවන්ට පාද 4 ගානේ තියෙනවා. මේ සත්ව ගෝපලයේ සිටි සියලුම සතුන් නැත්තම් 62ම සතුන් 62 නම තාරාවෝ කියලා අපි හිතමු. උපකල්පනය කරමු. අනුමාන කරමු. 62ම තාරාවෝ නම් 62 ගුණ කරනවා දෙකෙන් ඔවුන්ට පාද කීයක් උපරිම තියෙන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට 62 දෙකෙන් ගුණ කරාම එනවා 124ක්. 62 දෙකෙන් ගුණ කරාම එනවා 124ක්. නමුත් පාද ගණන සම්පූර්ණයෙන්ම දීලා තියෙන 124 නෙවෙයි 178 කියලා. එමනම් 178ෙන් 124ක් අඩු කරාම එනවා පුතේ 54ක්. 54 දෙකෙන් බෙදන්න කිව්වා. ඇයි? එළුවෙකුට පාද 4යි, තාරාවෙකුට පාද 2යි. පාද අතර වෙනස 4ෙන් 2ක් අඩු කරාම 2යි. 54 දෙකෙන් බෙදුවාම එනවා 27ක්. එමනම් අපි සියලු සතුන් තාරාවන් යයි සිතමු කියලා ගත්තොත් එන පිළිතුර එළුවන් ගණන. එහෙමනම් මේ 54 දෙකට බෙදලා ගත්ත 27 එළුව. මුළු සතුන් ගණන 62යි. එළුවන් ගණන 27යි. 62ෙන් 27ක් අඩු කරාම එනවා 35ක්. එහෙමනම් ඒ 35 තාරාවන්. ඔයා හරිද කියලා බලන්නත් ඔයාටම හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩබල් චෙක් කරලා බලන්න වෙලාව තිබුණොත් චෙක් කරලා බලන්න. එළුවන් ගණන 27යි නම් එක එළුවෙකුට පාද 4 ගානේ බලන්න 27 4ෙන් ගුණ කරලා 4 වරක් 7 28ෙන් 8යි ඉතුරු වෙනවා 2ක්. 4 වරක් 2 8යි 2යි 10යි. පාද ගණන එනවා 108ක්. තාරාවන් 35ටම පාද තියෙන්න පුළුවන් 2 ගානේ. 35ව 2ක් 70යි. එහෙමනම් පාද එනවා එතන 70ක්. 108ට 70ක් එකතු කරාම 178ක් එනවා පාද ගණන. 35යි 27යි එකතු කරාම 62ක් එනවා සතුන් ගණන. මං හදපු විදිය පියවරෙන් පියවර ඔයා ගියානම් හරි ලස්සනට පුතේ මේ ගාන හදාගන්න තිබුණා. ගිය සතියේ අපට නිවැරදි පිළිතුරු එවපු සනුජ දින්හස් විද්‍යාලෝක විද්‍යාලයේ හිඟුරක්ගොඩ පොළොන්නරුව, දුමිදු තන්තිරිමලේ පුසයන්කොළම විද්‍යාලයේ, පවන් විමංශකාගම ධාතුසේන විද්‍යාලයේ කැකිරාව සනුති, නිහින්සා අනුරාධපුර හතරැස්වල විද්‍යාලයේ, සහන් කවිඳු පැල්බැඳියාව ප්‍රාථමික විද්‍යාලයේ, නිසඳ හිරන්‍ය අනුරාධපුර සන්නපාලි බාලිකා ජාතික පාසලේ, පොළොන්නරුව වැලිකන්ද ලුම්බිනි ප්‍රාථමික විද්‍යාලයේ දෙව්මිනි ඉමන්දි, තරින්ද ධාරක කළුආරච්චියාගම විද්‍යාලයේ, සුහන්සි මැදවච්චිය විද්‍යාලයේ, මැදවැව විද්‍යාලයේ, විශ්වදෙනුවන් කැබිදිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ, මානෙත් පෙරේරා විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ හිඟුරක්ගොඩ, සිත්මි මිනෝල් හොරුවිල විද්‍යාලයේ, ගවේෂ් සහ විස්මි ඉහළ තම්මන්නෑව විද්‍යාලයේ මැදවච්චිය, සිහන්සා සිත්මිනි මොරත්තේගම විද්‍යාලයේ, පබෝධි තරුෂිකා පොළොන්නරුව දිඹුලාගල කාශ්‍යප මහවිද්‍යාලයේ, ශලෝමි විස්මිකා ගලින් බින්දුනුවැව තක්ෂිලා මහවිද්‍යාලයේ, හරිනිහි මායා පහළ යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලයේ, සහලි චාතුර්යා ලැබුනේරුව ප්‍රාථමික විද්‍යාලයේ, අදිති ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ අනුරාධපුර, සනුලි දහම්යා විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ හිඟුරක්ගොඩ, ඉනුකි එසන්සා විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ පොළොන්නරුව, නිමේස් රන්දික හබරණ මහවිද්‍යාලයේ, ජනිත් මිහර්සනා මහා උල්පත කනිෂ්ඨ විද්‍යාලයේ, ඉනුකි ඔෂානි ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ, මනුජය හැවන්තැන්නේගම විද්‍යාලයේ මඩාටුගම, විදුනි දුල්දිනි රස්නක වැව විද්‍යාලයේ. ගොඩක් අය අපට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. ඉතින් කනගාටුයි. හැමෝගෙම නම් කියන්න තිබුණා නම් හොඳයි. ඊළඟ දවසේ මේ අයගේ නම් නැතුව ඔන්න එයාලගේ නම් කියන්නම්. පොරොන්දු වෙනවා. ඔන්න ප්‍රොමිස්. ඊළඟ අපි ඊළඟ ගානට යමු. කාල වේලා ගත වෙන නිසා ඔයා දන්නවා මේ FM 107.3 රජරට ගුවන්විදුලියේ ගුවන්විදුලි තරංග අවකාශය තුල අපි මේ පාඩම ඔබට ගෙන එන්නේ ඉතාම පැහැදිලිව. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශයේ තමයි බොහෝ කරදර බාධක මැද්දේ මේ සෞඛ්‍යමය වාතාවරණය මෙලෙස තිබියදීත් ඔබට මේ පාඩම අරගෙන එන්නේ. එහෙමනම් ඒ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරමින් ඔන්න අද දවසේ ඔයාට මම යොමු කරන ප්‍රශ්නයක්. ඔයා නිවැරදි පිළිතුරු එවන්න අපට 071 8076 773 කියන දුරකථන අංකයට 071 8076 773 කියන දුරකථන අංකයට සාමාන්‍ය පණිවිඩයකින් එවන්න පුළුවන් නම් හොඳයි. ඔන්න මම ගාන කියනවා. කාසි කැටයක තිබුණේ රුපියල් 10 කාසි හා රුපියල් 5 කාසි පමණකි. කාසි කැටයක තිබුණේ රුපියල් 10 කාසි හා රුපියල් 5 කාසි පමණි. එහි තිබූ කාසිවල මුළු වටිනාකම රුපියල් 475කි. කාසි කැටයක තිබුණේ රුපියල් 10 කාසි හා රුපියල් 5 කාසි පමණි. එහි තිබූ කාසිවල මුළු වටිනාකම රුපියල් 475කි. එහි තිබූ කාසි ගණන 61ක් නම් රෝම ඉලක්කම් අංක 1 ලියා ගන්න. කැටේ තිබූ 10 කාසි ගණන කීයද? දෙවනි ගාන කැටේ තිබූ 5 කාසි ගණන කීයද? මම ආපහු කියන්නම්. කාසි කැටේක තිබුණේ රුපියල් 10 කාසි සහ 5 කාසි පමණි. එහි තිබූ කාසිවල මුළු වටිනාකම රුපියල් 475කි. එහි තිබූ කාසි ගණන රුපියල් 61කි. එහෙමනම් එහි තිබූ කැටේ තිබූ 10 කාසි ගණන සහ 5 කාසි ගණන වෙන වෙනම සොයන්න. එහෙමනම් ඔයා දන්නවා මේ 475ක් තිබිලා තියෙන මුළු වටිනාකම. හැබැයි කාසි තිබිලා තියෙන 61යි. එහෙමනම් අපිට අඩු වටිනාකමක් තිබුණු 5 කාසි වලින් හොයන්න පුළුවන් වෙන මේ කාසි 61ම 5 කාසි නං. කාසි 61ම 5 කාසි නං 61 5න් ගුණ කරන්න වෙනවා. හැබැයි එතකොට දෙන උත්තරය 475ට වඩා අඩු එකක් වෙයි. එතකොට ඒ එන උත්තරය 475න් අඩු කරන්න වෙයි. 475න් ඒ එන උත්තරය අඩු කරන්න වෙයි. ඊට පස්සේ එන උත්තරය දෙකෙන් නෙවෙයි වෙදන්නේ. ඇයි? 5 කාසි සහ 10 කාසි අතර පරතරය දෙකක් නෙවෙයිනේ. එහෙමනම් ඒ පරතරයෙන් බෙදලා උත්තරය හොයලා එවන්න 071 8076 773 කියන දුරකථන අංකයට. එහෙමනම් හොඳයි පුතේ, අපි අදත් පාඩමෙන් සමුගන්න හදන්නේ. තවත් සුන්දර දවසක සොඳුරු හෝරාවක හවස් යාමේ හවස 5ට ඔයාව හොයාගෙන එන බලාපොරොත්තුවෙන් අදට පාඩමෙන් සමුගන්නවා. මම DS සරත් ගුණතිලකස. ආයුබෝවන් සියලු දෙනාට.